සමුදය වූ ඉති රූපස් සත්තංගම. ඒකට තමයි අනිත්‍ය සංඥාව කියන්නේ. වෙන දෙයකට නෙවෙයි. අපි හිතන අනිත්‍ය මොකද්ද? රූපය වෙනස් වෙන. ඒකද ඒ කිව්වේ? ඊට වඩා දෙයක් තියනා නේද?
ගැඹුරෙන් බලන්න.
ඊට වඩා ගැඹුරක්. දැන් තේරුම් ගන්න ඕන රූපේ අනිත්‍ය බලනවා නම් මුලින්ම රූපය කියන්නේ මොකද්ද කියලා. එතනින් පටන් ගන්න. මෙන්න මේකටයි රූපය කියන්නේ. ඊළඟට ඒ රූපේ හටගත්තේ මෙන්න මෙහෙමයි කියලා දකින්න. සමුදේ. ඊළඟට අත්ංගමේ දකින්න. සමුදේ හරියට දැක්කොත් අත්ංගමේ පේනවා. මොකද සමුදේ නැත්තම් හටගන්නේ අත්ංග. එහෙම දකිනගෙන රූපේ අනිත්‍ය සංඥාව වඩ. රූපයක් තියෙනවා. ඕක වෙනස් වෙනවනේ. දැන් අරක දකින්න. ඒක නුවණින් තේරුම් ගන්න. අපි ওই වෙනස් වෙනවා කියන එකද මේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ. ඊට වඩා ගැඹුරක් තියෙනවා. අනිච්ච සංඥාව වඩන්න නම් කරුණු තුනක් තියෙනවා. රූපේ අනිච්ච සංඥාව වඩනවා නම් රූපේ මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපේ අත්ංගමේ මොකද්ද? ඔන්න ඕක දකින්නගෙන රූපේ අනිච්ච සංඥාව වඩනවා. වේදනාය අනිච්ච සංඥාව වඩන්න නම් කරුණු තුනක් කරන්න ඕන. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාවේ සමුදය මොකක්ද? වේදනාවේ අත්ංගමයි මොකද්ද? ඔන්න ඕක දකින්න කෙනා අනිත්‍ය සංඥාව වඩන. දැන් ඔය කියන්නේ වේදනාව වෙනස් වෙනවා කියන එකද? ඊට ගැඹුරක් තියෙනවා. නේද? නිකන් අනිත්‍ය අනිත්‍යයි කියා ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් අවබෝධ කරගන්න ඕන අනිත්‍ය සංඥාව කියන්නේ මොකක්ද? සම්මාදිට්ඨිය කියන්නේ තෝක. ඔන්න ඔහම දකින කෙනාට සාස්ස හෝති සම්මාදිට්ඨිය සූත්‍රෙම කියනවා. මෙන්න මෙයාට සම්මාදිට්ඨිය තියෙනවා. සාස්ස හෝති සම්මා සංකප්පෝ මෙයාට සම්මා සංකප්පය තියෙනවා. හරි. එහෙම නැතුව ඒව පහළ වෙන්නේ නැහැ. නිකං අනිත්‍ය අනිත්‍යයි කී කියා හිටියට සම්මාදිට්ඨිය පහළ වෙන්නේ නැහැ. නේද? බුද්ධ කාලේ හිටිය අනිත්‍ය වඩන අය අනේ තීර්ථකයෝ කියෝ අපත අනිත්‍ය වඩන්නේ ඔබ වහන්සේලාත් අනිත්‍ය වඩන්නේ එහෙනම් ඕගොල්ලන්ගේ අපේ වෙනසක් නැහැ නේද එහෙම කියපු තීර්ථකයෝ හිටියා ඒ කියන්නේ අනිත්‍ය සංඥාව වඩන අය හිටියා හැබැයි ඒගොල්ලෝ අදහස් කරපු එකේ බුදුදහමේ වෙනසක් තියෙනවා ඒ වෙනස අඳුර ගන්න ඕන නැත්නම් අපිත්තර තීර්ථකයෝ වගේ අනිත්‍ය අනිත්‍ය කී කියා ඉන්නවා වෙනස තමයි අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදය අත්ංගම. රූපය කියන්නේ මොකද්ද? රූපේ සමුදය මොකද්ද? රූපේ අත්ංගමේ මොකද්ද කියලා දකිනවනම් අන්න බුදුදහමට අනුව අනිච්ච සංඥාව වල. වේදනාවත් ඔය ටිකමයි. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව හටගන්නේ ඇයි? වේදනාවේ අත්ංගමේ මොකක්ද? ඒක ඉතින් මගෙන් අහලා හරියන්නේ නැහැ. දැන් තමන් වේදනාව කියන්නේ මොකක්ද? එතනින් පටන් ගන්න. එතෙන්දි ලෝකෙට අයිති මට්ටමේ අපි පටන් ගන්න. මම වේදනාව කියලා අදහස් කරන්නේ මොකක්ද? එතනින් පටන් ගන්න. මම රූපේ කියලා අදහස් කරන්නේ මොකක්ද? ඒ තමන්ගේ මට්ටමෙන් පටන් ගන්න ඕන. එහෙමයි බුදුහාඳුරු කියන්නේ. අනුන්ගේ රහතන් වහන්සේගේ මට්ටමින් අපිට පටන් ගන්න බෑ. ඒතකොට පටන් ගන්න දෙයක්වත් නෑ. මොකද කරලා ඉවරයි. අපි පටන් ගන්න ඕන අපි ඉන්න මට්ටමේ. තමන්ගේ මානසික මට්ටමින් පටන් ගන්න. ඒකට වේදනාව කියලා මොකක් හරි අදහස් කරනවාද අන්න ඒක අල්ලගන්න. මොකටද වේදනාව කියන්නේ? දැනෙන දෙයට විඳි. විඳීම එන්න පුළුවන් තැන් හයක් තියෙනවා. තැන් හයක් තියෙනවා. ඒ කියන්නේ ආයතන හය. ඇහෙන් දකිනකොට වේදනාව එනවා, කනෙන් අහනකොට වේදනාව එනවා, නාසයෙන් ගඳ සුවඳ දකින්න බලනකොට වේදනාව එනවා, දිවෙන් රස විඳිනකොට වේදනාව එනවා, කයට ස්පර්ශයක් දැනෙනකොට වේදනාව එනවා, හිතෙන් හිතනකොටත් වේදනාව එනවා. ඒ මොකක් වුණත් වේදනාව වෙන් කරගන්න පළවෙනි දේ වේදනාව කියන්නේ මෙන්න මේකටයි කියලා වෙන් කරගන්න. ඒකක් තෝරගෙන ඊළඟට හොයන්න ඒක හටගත්තේයි සමුදේ මොකද? සමුදේ හරියට දැක්කොත් අත්තංගමේ පේනවා. ඔය සමුදේ නැත්තම් ඕක හටගන්නේ නැහැ. ඒක ඒ Tamanට පේන මට්ටමින් හොයන්න ඕනේ. හරි. ඒකට කියනවා අනිච්ච සංඥාව වඩනවා කියලා. ඉතින් අනිච්ච සංඥාව වඩන්න නම් ඔන්න ඔය ටික හොයාගන්න වෙනවා. වේදනාව කියලා අදහස් කරන්නේ මොකටද? ඒක හටගත්තේයි. ඒක අත්තංගමේ මොකද? රූපය ලේසි රූපෙන් තමයි පටන් ගන්න ඕනේ. දැන් රූපය දන්නවනේ නේද? රූපය කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා දන්නවනේ. ලෝකෙට අයිති ඕන දෙයක් රූප. ඒක ඕන දෙයකින් ඕන එකක් විදර්ශනා අරමුණක් වෙනවා කියන්නේ ඕකයි. ඕනම දෙයක් විදර්ශනා අරමුණක් වෙනවා. ඇයි? දෙයක් කියන්නේ ලෝකෙට අයිති කියන එක. ලෝකෙට අයිති කියනකොට ಜಾති දෙකයි අභ්‍යන්තරයි බාහිරයි. ඒ කනනාසී දිව ශරීරයයි ඔවට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස කොට්ට නේද? ඒ උපමාවක් නේ. රූපය උපමා කරනවා වෙන පිටකට. ඒ තව රූපය තේරුම් ගන්න උදව් කිරීම. රූපය හරියට දකිනකොට වෙන පිටක් වගේ කියලා තේයි. වෙන පිටක තියෙන ලක්ෂණයි රූපෙයි වැඩි වෙනසක් නැහැ. වෙන පිටකින් අපි ප්‍රයෝජනයක් ගන්නවද? රූපෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ප්‍රයෝජනයක් ගන්නවා නම් අර වෙන පිටක මට්ටමට දැකලා නැහැ. නේද? ඒ තමයි ලෝකෙට අයිති. දැක්මේදී අපිට රූප වලින් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒකනේ අපි රූප වලට ඇලෙන්නේ ගැටේ. මේව හොඳයි කියලා ගන්න නේද? අයිති කරගන්න. මගේ රූප අනුන්ගේ රූප කියලා වෙන් කරනවනේ ලෝකෙට අයිති දේවල් නේද? මගේ අපේ කියලා අල්ල ගන්නවනේ. මොනවද අල්ල ගන්නේ? රූප. වෙන පිටක් අල්ල ගන්නවද මේක මගේ කියලා? රණ්ඩු වෙනවද ඔබට? අයිති මට කියලා. ඇයි? වැඩක් නැහැ. එන පිටකින් ගන්න පුළුවන් වැඩක් නැහැ. දකින්න ඇරෙන්නේ ඊට වඩා වැඩක් නැහැ. නේද?
ඒ වගේම ශුන්‍යකින් බින්දෙනවා කියන අර්ථයක දෙන්නත් වෙන පිට උපමාතල තියෙනවා.
ඒක ශුන්‍යෙ අනිත්‍යයෙන්ම රූපේ.
අපි
අනිත්‍යයෙන්ම දන්නේ. ඒක නම් ඉතින් මම දන්නේ. මම දැකලා තියෙන පෙන පිට නම් ශුන්‍යෙන් වෙනස් වෙන්නේ. ඒක පාවි වී තියෙනවා ගොඩක් වෙලා.
නමුත් රූපේ නම් අනිත්‍යයෙන්ම ශුන්‍යෙයි.
ඒක තමයි දැන් වෙන පිටේ ලක්ෂණේනේ අපි උපමාවෙන් ගන්න ඕනේ. වෙන පිටක් හිස් ස්වභාවයක්. ඒකෙන් දකින්න ඇරෙන්න ඒකෙන් කරන්න පුළුවන් වැඩක් තියෙනවා. එතකොට දැන් අපි ඇහෙන් දැකලා දැනගන්න රූප තියෙනා නේද? දැන් ඇහෙන් දකින මට්ටම කියන්නේ ලෝකෙට අයිති මට්ටමෙන් නම් ඇහෙන් දකින්න ඒවායින් ගොඩක් දේවල් කරනවා. ඒ වුණාට අපි දැන් ඇත්ත ඇති හැටි බැලුවොත් ඇහෙන් දකින්නවා කියන්නේ මොකද්ද? ඇහෙන් හදලා දෙනවා වර්ණ ඡායාවක්. නේද? ඇහ ඇතුලේ හැදෙනවා වර්ණ සටහන. ඔකට නමකුත් දෙනවා ප්‍රසාද රූපය කියලා. නේද? ඒ ප්‍රසාද රූපය නේද හිතට අරමුණු වෙන්නේ. චක්කු විඥාණයට දැනගන්න පුළුවන් ප්‍රසාද රූපේ නේද? ඇහ සකස් කරලා දෙන ප්‍රසාද රූපේ නේද? ප්‍රසාද රූපය සතර මහා ධාතු රූපයක් නෑ. සතහන් මාත්‍රයක් විතරයි. අර කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බයක් වගේ නේද? ඒ කණ්ණාඩියේ ඇති වෙන ප්‍රතිබිම්බය අපිට අල්ලන්න පුළුවන්ද? ගඳ සුවඳ බලන්න පුළුවන්ද? රස බලන්න පුළුවන්ද? ඒකේ ශබ්දයක් අහන්න පුළුවන්ද? වෙන කිසිම ආයතනකින් අත්දකින්න පුළුවන්ද? දැකීමට අමතරව වෙන දෙයකට යොදා ගන්න පුළුවන්ද ප්‍රතිබිම්බේ කණ්ණාඩිය ඇතුලේ? හිතන්න ඕන එහෙම තමයි ඉතින්. එතකොට ඇහෙන් දැක්කා කියන මට්ටම වෙන පිටක් දැක්කා වගේ නේද? ඔය ප්‍රතිබිම්බය අපි අයිති කරගන්න යනවද? ප්‍රතිබිම්බයක් කියලා දැනගත්තා නේද? නැහැ දැන් ඇහැ නිසා දැනගත්තු රූපය වෙන ගොඩක් නෙමෙයිද එතකොට?
නිකන් චිත්‍රය. නිකන් චිත්‍රය.
එතෙන් තේරෙනවද? වෙනස් වෙනවා කියන එකට වඩා ගැඹුරක් තියෙනවා. ඒකේ දකින්නවා රෙන්න ඊට වඩා යමකට ඒක ගන්න බෑ. හිස් ස්වභාවයක්. ඒ කියන්නේ අර වතුරේ ඇති වෙන ඡායා මාත්‍රයක් වගේ. ඒ ඡායාව දිහා අපිට බලනවා ඇරෙන්න අල්ලන්න පුළුවන්ද? බෑ. ගඳ සුවඳ බලන්න පුළුවන්ද? රස බලන්න පුළුවන්ද? කිසිම දෙයකට යොදා ගන්න බෑ. ඒද රූපයේ ඇහැ නිසා දැනගන්න රූපයේ ඇත්ත తත්වේ ඔන්න ඕකයි. පෙන පිටක් වගේ නෙවෙයිද එතකොට? දැකීමට අමතරව වෙන කිසිම ප්‍රයෝජනයක් නැහැ. වතුරේ ඇතුළේ ඡායාව වගේ නැත්නම් කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බය වගේ. ඔව් උපාදාය කියන්නේ ඒ පෙන්නුම් කරන ස්වභාවයක් විතරයි. ඈ හිත හිත ඉන්න පුළුවන් නේ කහරි. ඒක කරන හින්දා තමයි අපි මේ ඉන්නේ තාම. දැන් හිතන්නේ ඔයක ප්‍රතිබිම්බයක් කියලාද හිතන්නේ? හිතනකොට ලෝකෙට අල්ලලා ඕක අයිති කරගන්නේ කොහොමද? රස විඳින්නේ කොහොමද? නේද? දැන් මුලා වෙලා නේද හිතන්නේ? ඔන්න ඕක තමයි නවත්ත ගන්න තියෙන්නේ. මේ ඇත්ත ඇති ඇති දැකේ. හිතන්න පුළුවන් සසරේ යනකන් ඉතින් හිතන එක තමයි කරන්නේ. ඒකෙන් ගැලවෙන්න තමයි මේ ඇත්ත ඇති ඇති දකිනකොට හිතන්න දෙයක් නැති වෙනවා. වෙන පිටක් ගැන මොනවා හිතන්නේ? ප්‍රතිබිම්බයක් ගැන මොනවා හිතන්නේ? දැකපු හීනයක් ගැන මොනවා හිතන්නද? හිතන්න පුළුවන් ඕන. හිතන්න බැරුව නෙමෙයි. හිතලා වැඩක් තියෙනවා. අන්න ඔක පේනවා නිර්ාර්ථක කාර්යයක් කියලා. අපි වැඩකට නැති දෙයක් නෙමෙයි මේ හිත හිතා තණ්හා කරන්නේ. ප්‍රතිබිම්බයකට, පෙන ගොඩකට, හීනයකට, වතුරේ ඇති වෙන ඡායාවකටනේ අපි මේ තණ්හා කරන්නේ හිත හිතා.
වතුරේ ගුණ බල්ලා වගේ අපිත් මෝඩකමට හිත හිතා ඉන්නවා ඉතින්.
ඔව්. දැන් බල්ලා ඉතින් හිත හිතා තරහරම් පුරනවා වතුරට එදියා.
අපිත් ඒ දෙම කරනවා වලංගේ අපසතර යනවා.
අපිත් කරන්නේ ඒකම. ඒ තමයි මේ බල්ලාගේ උපමාව
ගන්න.
එතකොට මේ ලෝකෙට අයිති මට්ටමින් ඇහැ පාවිච්චි කරනවා කියන්නේ වතුරට එබෙන බල්ලා බල්ලට රැවටෙනවා වගේ වැඩක්. එතකොට අපි ඇහි ඇත්ත தත්ත්වේ දකින්නවා කියන්නේ චක්කුම් බික්කවේ ඥානං පස්සං යථා භූතං. ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටි දන්න කෙනාට මොකද වෙන්නේ? අර ඇහෙන් දැනගන්න රූපේ ආසාදානුපස්සී විහෙරෙතිද ආදීනවානුපස්සී විහෙර? අපරාදීනි මම ඕක ගැන හිත හිතා දුක්ුණේ කියලා පේනවා නේද? ආදීන. දැන් මෙච්චර කල් ලෝකෙට අයිති මට්ටමේදී අයිති කරගන්නමයි හිතුවේ. ආස්වාදෙන්නේ. ඒ අජානං අපස්සං යථා භූතං. දැන් මේක ප්‍රතිබිම්බයක්. වතුරේ ඇති වෙන ඡායා මාත්‍රයක්. එහෙම නැත්නම් පෙන පින්ද දැන් මොකද හිතන්නේ? ආදීන වේ නේද දකින්නේ? අපරාදීනේ ඔක හිත හිතා මගේ කාලේ නාස්ති කළේ. ආදීන වේක් නේද දකින්නේ? දැන් එහෙන් දකින්න මට්ටම ඈ ඔව් දැන් රූපය ඉතින් පිහිටන්නේ නැහැ දැන්. ඒක ප්‍රතිබිම්බයක් විතරයි. අපි කලින් කලේ රූපේ සතර මහා ධාතු කරලා ඔක අල්ලන්න පුළුවන්, රස විඳින්න පුළුවන් නේද? අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් කරලානේ. ඒක මුලාවෙන් කළා කියලා පේනවා නේද? අජානං අපස්සං යථා භූතං. දැන් ඥානං පස්සං යථා භූතං එනකොට ඒක ඡායා මාත්‍රයක් විතරයි. කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් විතරයි. නැත්නම් වතුරේ තියුණ ඡායා මාත්‍රයක් වගේ දෙයක් විතරයි මේ ඇහෙන් දැක්කා කියන්නේ. ඇහෙන ඉස්සහාකස් කරලා දුන්න සතහන් මාත්‍රයක් විතරයි. ඕකේ සතර මහා ධාතුනේ. අතහරින්නේ මොකද්ද? දැන් එක එක අතහරිනවා නෙවෙයි. දැන් අපි పూర్ව ප්‍රතිපදාවේදී එක එක අතහරිනවා. මේකට තණ්හාවක් ඇති වුණා ඌක නවත්තන්න. මේකට තණ්හාවක් ඇති වුණා ඌක නවත්තන්න. ඒ නිකන් දැන් අපි පාරේ යනකොට කටුව ගොඩක් තියෙනවා. අන්න කටුවක් තියෙනවා අයින් කළා. තව කටුවක් තියෙනවා අයින් කළා. තව කටුවක් අයින් කළා. ඕක ඉවරයක් වෙනවද? නැහැ. දැන් අපි සෙරෙප්පු දෙකක් දාගත්තා නම් කටුව අයින් කර කර ඉන්නවද? මේක තමයි ඇහැ පිරිසිඳ දකින්නවා කියන්නේ ඒක. ඇහැ පිරිසිඳ දැක්කහන් අරමුණෙන් අරමුණ මේ වෙන් කරන්න දෙයක් නැහැ. ඔක්කොටම එකම ස්වභාවය, ඔක්කොම ප්‍රතිබිම්බ ගොඩක්. ඡායා මාත්‍ර ගොඩක්. ඕක තමයි විදර්ශනය කියන්නේ, යථාභූතය. ඇහෙන්නේ නැහැ හජින් කියන්නේ. ඉන්නවද ඔහොම දැක්ක? ඒක තමම්ම. රූපය මොකද්ද, සමුදය මොකද්ද, අත්ංගමය මොකද්ද දකිනකොට රූපයම පිහිටන්නේ නෑනේ නේද? ප්‍රතිබිම්බ ස්වභාවයක් විතරයි. ඔව්. ඇත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නෑ, නැත කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නෑ. පටිච්ච සමුප්පන්න. තේන ස්වභාවය පටිච්ච සමුප්පන්න. ඔක තමයි පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පන්න බව දකිනකොට ඇත තියෙනවා කියන දෘෂ්ටියට යන්නෙත් නැහැ, නැත කියන දෘෂ්ටියට යන්නෙත් නැහැ. සමුදය ඇති වෙන්නේ නැහැ. අත්ංගමය ඔන්න පේනවා. හරි. මෙච්චර කල් රූපය කියලා රැවටිලා හිටියට දැන් අත්ංගමය වෙනකොට රූපය පිහිටන්නේ නැහැනේ. අත්ංගමය කියන්නේ පිහිටන්නේ නැතිකම. පිහිටන්නේ නැහැ. රූපය කියලා දෙයක් පිහිටන්නේ නැහැ. එතකොට ලෝකෙට අහු වෙලාද ලෝකෙන් මිදිලා? ඔය ලෝකෙන් එතර වෙන මාර්ගය, ලෝකෝත්තර මාර්ගය. ඔන්න සම්මාදිට්ඨිය, සාස්ස හෝති සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ශූන්‍යතාවයක් දකිනවා. ඉස්සර රූප කියලා දාපු ටික දැන් ශූන්‍යයි. ප්‍රතිබිම්බ ගොඩක් විතරයි. අර ඉස්සර ආස්වාද විඳපු රූප ටික දැන් ප්‍රතිබිම්බ ගොඩක් විතරයි. පෙන ගොඩක් විතරයි. ගන්න බැයි නයි ඉතින් සසර යනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ගන්න ටික ටික හරි පුරුදු වුණොත් එයාට කියනවා ඔන්න ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන සම්මාදිට්ඨිය ඇති වුණා. ඔව්. දැන් විඥාණයෙන් මුලා කරන රූපය තමයි අපි රූපය කියලා මෙච්චර කල් විශ්වාස කළේ. ඒක තමයි ඉති රූපං. දැන් විඥාණය කරන මුලාවට අහු වෙන්නේ යථාභූත ඥානෙ එනකොට. ඕක ප්‍රතිබිම්බ ස්වභාවයක් විතරයි. වතුරේ තියෙන ඡායා මාත්‍රයක් විතරයි. දැන් විඥානය කියන කතාව පිළිගන්නේ. විඥානය කියන්නේ නෑ නෑ අන්න රූපයක් තියෙනවා. ඕක රස විඳින්න පුළුවන්, අල්ලන්න පුළුවන්, අයිති කරගන්න පුළුවන් නේද? තණ්හා කරන්න පුළුවන්. තණ්හා වඩන පැත්තනේ විඥාණයෙන් පෙන්නන්නේ. දැන් යථාභූත ඥාණයෙන් පෙන්නනවා. ඒක මුලක් කියන්නේ. තණ්හාව පිහිටන්නේ නෑ. තණ්හාව වර්ධනය වෙන්න විදිහක් නෑ. ඒක ඡායා මාත්‍රයක් විතරයි. ඕකේ ඇති වැඩේ මොකද? ඕක ගැන හිතන එකත් වැඩකට නැති වැඩක් කියලා පෙන්නනවා. ඒක අයිති කරගන්න එක වෙනම පැත්තකින් තියමුකෝ. නේද? ඕක ගැන හිතන එකත් තේරුම් නැති වැඩක්. ඕ හීනයක් ගැන අපි හිතලා මොකටද? ඒ මට්ටමට එනවා නේද? ඔන්න පේනවද? දැන් තණ්හාව වඩනවද? තණ්හාව දුරු වෙනවද? දුරු වෙනවා. දැන් අර මෙච්චර කල් රැවටිලා හිටිය රූපේ දැන් ආස්වාදේද ආදීන වේද? අපරාදිනේ ඕක ගැන හිතලා දුක්ුණි. ආදීන. ඈ ආදීනවානුපස්සී විහෙරති. එයාගේ පංච උපාදානස්කන්ධ රැස් වෙන්නේ නැහැ. ඒ තියෙන රූපෙත් නැති වෙනකොට තව කොහේ රැස් වෙන්නද? ඈ පංච උපාදානස්කන්ධ රූපස්කන්ධේනේ. රූපස්කන්ධේ මිදෙනවා. උපාදානෙන් මිදෙනවා. ඒතර රස් නොවන විදිහ තමයි ඕක අපචයම් ගච්ඡ. පංච උපාදාන කන්දා අපචයම් ගච්ඡති. අපචයම් කියන්නේ රස් වෙන්නේ. උපචයම් කියන්නේ රස් වෙනවා. ඉස්සෙල්ලා කිව්වේ අජානං අපස්සං යථා භූතං වෙනකොට පංච උපාදාන කන්දා උපචයම් ගච්ඡති. දැන් ජානං පස්සං යථා භූතං වෙනකොට ඇත්ත ඇති හැටි දකිනකොට පංච උපාදානස්කන්ධා අපචයං ගච්ඡති. රස නොකර ඉන්නවා. හරි. වේදනාව පැටලෙනවා නම් දැම්ම බලන්න එපා. ඉස්සෙල්ලා රූපේ බලලා ඒක ඉවර කරගන්නකො. පැටලෙනවා තමයි. ඒ ඉස්සෙල්ලා රූපය පිරිසිඳ දැකලා ඔක හරියට හිතට හිතට දාගන්න ඕනේ. මේ මේකයි කියලා. ඒ මට්ටමේදී තමයි වේදනාව බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් රූපය හොඳට බලලා දැන් කායානුපස්සනාව ඉවර කරලානේ අපි වේදනානුපස්සනාවට යන්නේ. සමහරු නම් කෙලිම වේදනානුපස්සනාවට යනවා. ඒ වුණාට ආර්ය මාර්ගයේ තියන්න වෙන්නේ. අපි රූපය පිරිසිඳ දකින්න ඕනේ ඉස්සෙල්ලා. රූපයෙන් මිදුනහම එතකොට රූපය ගැන ප්‍රශ්නයක් නැහැ. වේදනාව පටලගන්නේ රූපේ පිරිසිඳ දැකලා නැති වුණා. ඇයි අපි වේදනාව අයිති කකුලට රූපෙට අයිති කරන්නේ? කකුල රිදෙන්නේ කියලා. වේදනාවේ ඇත්ත ඇති හැටි දකින්න බෑ රූපේ තියෙනකම්. ශරීරයට අයිති කරන්න යනවා නිවේදන. එතකොට වේදනාවේ ඇත්ත දකින්නෙත් නැහැ රූපේ ඇත්ත දකින්නේ. රූපේ ඇත්ත දැකලා රූපෙන් මිදෙනකොට අර වේදනාවට සම්බන්ධ කරන්න රූපයක් ඉතුරු වෙන්නේ නැහැ. වේදනාව පිරිසිඳ දකින්න පහසු. ඒකයි ඔය වේදනාව පැටලෙන්නේ තාම රූපේ අල්ලගෙන ඉන්න හින්දා. ඔය ලොකු ගැඹුරක් තියෙනවා මම කිව්වට. රූපය ඇත්ත දකින්නකම් අපිට වඩන්න දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් ඉස්සරහට පෙන්න්නට බෑ වේදනාව බලන්න මේ රූපේ පිරිසිඳ දකින්න නැතුව. නේද? ඉතින් බය වෙන්න එපා. රූපය දැකීම ඇති අනාගාමී වෙනකන් යන්න. වේදනාව බලන්න හදිස්සියෙන්න එපා. රූපය හරියට දැක්කොත් අනාගාමී වෙන්න පුළුවන්. රූප ලෝකවලින් මිදෙන්න පුළුවන්. කාම ලෝකවලින් මිදෙන්න පුළුවන් හරියට දැක්කොත්. ඒක රූපයම දකින්න පුරුදු වෙන්න. අන්තට පැහැදිලි වෙනකම්. මොකද රූපය තමයි අපි බලවත්ම රවටෙන තැන. ශරීරයට රැවටිලා තෝක නිදෙන්න ඕන ශරීරය මොකද්ද කියලා දකින්න කොට තමයි ශරීරෙන් නිදෙන්නේ. දැන් තාම ශරීරේ තියනවා නේද? අතපය ශරීරේ තියනවා නේද? කොහොමද දන්නේ තියනවා කියලා? පේන නිසා. පේන දැන් පේන එකේ ඇත්ත ඇති හැටි තමයි දැන් කතා කරන්නේ. ඇහෙන්ද දැනගත්තේ යතක් තියනවා කියලා? නෑ ඇහෙන් දැනගත්ත දේ මොකක්ද? ඡායාම. කණ්ණාඩිය ඇති වෙන ප්‍රතිබිම්බය වගේ කිව්වා නේද ඇහෙන් දැනගන්න රූප? පෙන ගොඩක් වගේ කිව්වා නේද? වතුර ඇති වෙන ඡායාවක් වගේ කිව්වා නේද? ඇහෙන අත බාරගත්තා. ඇහෙන් දැකලා නම් දැනගත්තා. තාම දැකලා නැහැ ඒක. ඇහෙන් දැකලා නම් දැනගත්තේ අර මට්ටමට යන්න ඕනේ. ඇහෙන් දකින්නේ ඡායා මාත්‍රේ විතරයි. ඒකේ ප්‍රතිබිම්බ මට්ටමක් විතරයි. අල්ලලා බලන්න පුළුවන් අතක් ඉතුරු වෙන්න බෑ. ඇහි ඇත්ත ඇති හැටි දැක්කා. ඇහැ නිසා දැනගන්න රූපේ ඇත්ත ඇති හැටි දැක්කා නම් අල්ලලා බලන්න පුළුවන්ද ප්‍රතිබිම්බේ? අල්ලලා බලන්න පුළුවන්ද වතුරේ ඇති වෙන ඡායාව? රත කොහොමද අල්ලලා බැලුවේ? මුලාවේ ඉන්නා නේද ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා. ඔය මුලාව කැඩෙනකන් මේක මෙනෙහි කරන්න තියෙනවා. ඇහෙන් දකින දේ කවදාවත් අල්ලන්න බෑ. දැන් අපි ඉන්නේ ලෝකෙට අයිති දෘෂ්ටියේදී ඇහෙන් දකින ඔක්කොම අල්ලන්න පුළුවන්. ඒකනේ අපි බල්ලා තරම් රැවටිලා නැහැ කියන්නේ. වතුරට එවෙන බල්ලා රැවටිලා අපි රැවටිලා නැහැ කියලානේ කියන්නේ. ඇයි? අපි දකින දේ අල්ලලා බලන්නත් පුළුවන්. බල්ලට දකින දේ අල්ලලා බලන්න බෑ. ඒ හින්දා අපි නුවණ තියන බල්ලා මෝඩයි. එහෙම හිතනවා නේද? අපේ මෝඩකම තාම පේන තරමට අපේ නුවණ දීම වෙලා නැහැ. අපි තාම එහෙන් දකින දේ අල්ලන්න යනවා. බල්ලා නම් අඩු ගානේ ඇහෙන් දකින එකට විතරයි රැවටෙන්නේ. ඌ අල්ලලා රැවටෙන්නේ නැහැ ඒක. අපි ඇහෙන් දැක්කලා රැවටෙනවා මදිවට ඌක අල්ලලා බලලා තව ටිකක් රැවටීම ඇත්ත කරගන්න. ඔව්. ඒක තමයි. ඉතින් ඕක නුවණ එන්න ඕන මේ කියන ඒවා දැන් සමහරට තේරෙන්නේ නැතුව ඇති. ඇයි ඉන්නේ ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියන මට්ටමේ ඉන්නේ? ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්න පුළුවන්ද? පුළුවන් වුණා නෑ. ඇහයි කණයි දෙකක් ඕනේ නෑ නේද? එකක් තිබුණා නෑ. ඇහෙන් කරන දේ නාසයෙන් කරන්න පුළුවන්ද? ඒකත් බැහැ. නේද? එහෙනම් නාසයක් ඕනේ නැහැ නේ. ඇහැ විතරක් තිබුණා නම් ඇතින්. ඇහෙන් කරන දේ දිවෙන් කරන්න පුළුවන්ද? පුළුවන්ද? දිවෙන් පුළුවන්ද බලන්න? බැහැ. ඇහෙන් කරන දේ කයෙන් කරන්න පුළුවන්ද අතින්? බලන්න S2 වහගෙන අත කොහොමද දාලා පේනවද කියලා. එහෙනම් කොහොමද ඇහෙන් දකින දේ අල්ලන්නේ? ඔය ඇහෙන් කරන වැඩේ අතින් කරන්න යනවා. ඔව් මුලා වෙලා කියලා පේන්නේ නැහැ අපිට. දැනීම බලන්න කියන්නේ. ඈ? ඒක තමයි ඇහැ ඇත්ත තිහෙටි තාම දැකලා නැහැ. ඇහෙන් දකින රූපේ ඇත්ත තිහෙටි තාම දැකලා නැහැ. ඇත්ත තිහෙටි දැක්කනම් පේනවා ඇහෙන් දකිනවා කියන්නේ අර ප්‍රතිබිම්බයක්. වතුරේ තියෙන ඡායා මාත්‍රයක් දැනගන්නවා විතරයි. ඉතින් ඒක අල්ලන්න පුළුවන්ද? දැන් මේ පොතක් දකිනකොට නම් ඇහෙන් දැක්කොත් නක් ඇදලා ගන්න යනවා මේ තණ්හාවෙන්. දැන් මේ ටික දිහා බලබලා ඉන්නේ මන් දන්නේ. වෙන්නේ නැහැ මේ. ඇහෙන් දැකපු දේ අර ගන්නවා. ඒ ලෝකේ යන්න සංසාරේ යන්න. මට තව ඕකම මෙනෙහි කරන්න ඕනේ. ඒ ඥානං විතරයි අහලා දැනගත්තා විතරයි. පස්සං වෙනකන් පස්සං වුණහම ඥානතෝ පස්සතෝ. අහගත්තු දේ තමන්ගේ අවබෝධයක් වුණ දවසට එහෙන් දකින දේ අල්ලන්න යන එකක් නැහැ.
හරියටම තේරුම් ගන්නවා කෙනෙක් විවාහ වෙන්නෙත් නැහැ බලන් ගියා මේක.
ලෝකෝත්තර කියන්නේ ලෝකෙන් මිදුණාට පස්සේ ලෝකෙන් ලෝකෙට අයිති කිසිම දෙයකට ඇලීමක් නැහැ. ලෝකෙන් මිදෙනවා.
මොඩකම් දෙකක් කරනවා. එකක් විවාහ වෙන එකයි ඊළඟට විවාහ වෙන එක වෙඩින් එක කවර් කරන්න අර කැමරා ගෑනල කරපෝන එක. මොඩකම් දෙකක් කරනවා.
ලෝකෙට අයිති දේවල් ගැන ලෝකෙට අයිති දේවල් ගැන මේ දැනගන්න චේතනා කියන්නේ හිතේ තියෙන අදහස් ටික චේතන. දැන් ඇහෙන් දැකලා අන්න පොතක් තියෙනවා කියන එක චේතනාවක් නේද? ඇහෙන් දැකලා අන්න රූපයක් තියෙනවා කියන එක චේතනාවක් නේද? මුලාවෙන් හදන හිතක් නේද? සංඥාව ඒක නෙමෙයි. ඒ දේ අඳුරගන්න අපි මොකක් හරි සංඥාවක්. පොතක් කියන එක සංඥාවක්. ඒ වුණාට ඒ සංඥාවෙන් මැවෙන්නේ දෙයක්. ඒකේ චේතනා එක්ක මැවෙන්නේ. ඒ පොතට අයිති ක්වොලිටීස් ටිකත් එක්ක මැවෙන්නේ. ඒවා චේතන සංඛාර. චේතනා කියන්නේ සංඛාර. හරි. සංඥා කියන්නේ ඒ සංඛාරය අපිට වෙන් කරගන්න අනිත් ඒවායි. එක සංඛාරයක් තව සංඛාරකින් වෙන් කරගන්න එපා. ඒකට අපි දෙනවා සංඥා ටික. නේද? සංඥාවෙන් කරන්නේ වෙන් කරන එක. එකකින් එකක් අඳුරගන්න වෙන් කරගන්නවනේ. නැත්ත ඔක්කොම ටික එක ගොඩේ ඉනේ තියෙන්නේ. හදන ඒවා ටික. හදන ඒවා ටික සංස්කාර. නේද? ලෝකෙට ඇයිති ඔක්කොම හදනවනේ හිතෙන්. ඕ හදන ටික ඔක්කොම එක ගොඩේ දාලා හරියන්නේ නැහැ නේ. ඒවා වෙන් කරගන්න එපා. ඒකට සංඥා උදව් වෙනවා. මිරිඟු තමයි. මිරිඟු කියලා දන්නේ නැති එක නිවිලා තියෙන. ඒවා ඇත්ත කරන්න යනවා. මිරිඟුව කියන එක තමයි කණ්ණාඩියේ ප්‍රතිබිම්බෙ කිව්වේ. වතුරේ ඡායාව කිව්වේ. මිරිඟු මට්ටම. දැන් මිරිඟුවෙන් අපි දකින්නට ඇරෙන්න වෙන දෙයක් කරන්න පුළුවන්ද මිරිඟුවෙන්? රූප සංඥා ඇහැ අරන් දෙන රූප සංඥා මිරිඟු. ඒකෙන් දකින්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බෑ. ඒකයි පෙන ගොඩක් කියන්නේ. ඒකේ රූපයක් තියනවා කිව්වට ওই රූපේ හිස් දෙයක්මයි. ආයි මුකුත් වෙන වැඩකට ගන්න බෑ. ඔව්. ඒක තමයි මායාවක්මයි. ඔකට අහු වෙන්න එපා. ඔක වැඩක් ගන්න පුළුවන් දෙයක් කියලා. ඒ කියන්නේ සුභ සංඥාවට යන්න එපා. අසුභමයි. නිට්ටය කරන්න එපා මොහතකටවත්. ඔක අනිත්‍යමයි. පොඩ්ඩක්වත් ඔගෙන් සැපක් විඳින්න බෑ. ඔගේ තත්ත්වය දුක්ඛමයි. නිට්ටයයි දුකයි අනාත්මයි අපිට පාලනය කරන්නත් බෑ. හරි. අනාත්මයි.
රහතන් වහන්සේ බලන විදිහට හිතන විදිහට අපිට හිතන්න ගියොත් ඒ පිටින් බඩගින්නේට වෙනවා නේද? අපිට හිතන්න මේ
බඩගින්නේ ඉන්නේ ශරීරේද රහතන් වහන්සේ?
හරි කොමාරිකේ යන ජීවත් වෙන්න අමාරු වුණා
නෑ. ශරීරේද ජීවත් වෙන්නේ රහතන් වහන්සේ? කන්න ඕන ශරීරේටද දැන් බඩ කියනවාද මට මේක ඈන දෙන්න කියලා?
ඒ වුණත් ඒ ආහාරවලේ ශරීරය හැදෙන්නේ වැඩෙන්නේ
අසරින්. එතකොට ඒක අනේ එකට උත්තර දෙන්නකෝ. දැන් බඩ කියනවාද මට මෙන්න මේ කෑම දෙන්න, මේ කේක් කෑල්ලක් දෙන්න, මේ කෑම දෙන්න කියලා බඩ කියනවා?
බඩ කියන්නේ නැහැ
නේද? බඩ කියන්නේ හිතට මොනවද දැම්මත් පිළිගන්න වෙනව නේද? තෝර තෝර ගන්නවද බඩ? මෙහෙන් යවන ඕන දෙයක්
බඩේ මෙතර සම්බන්ධ නැහැ. මෙතර අපි කියන්නේ කෑම.
නෑ බඩගින්න කියන්නේ බඩට සම්බන්ධ නැත්තම් වෙන මොකටද සම්බන්ධ?
ආකම්මාසේ පංච උපාදානස්කන්ධ අත්හැරලා ඉන්නේ මෙහිඳ ආහාර අවශ්‍යතාවයක්
නැහැ තමයි. එහෙමයි. ලෝකෙට අයිති දෙයක් ගැන ප්‍රශ්න කරනකොට මතක තියාගන්න ලෝකෙට අහු වෙනවා.
ආකම්මාසේ ලෝකෙට
මේ යථාභූත ඥානෙදී ලෝකෙට අයිති කිසිම දෙයක් හිතන්නේ. ඒකට මම කිව්වේ ඒක යථාභූත ඥානෙ නැති හින්දා තමයි අපිට ශරීරයක් තියෙන්නේ. මම කිව්වේ දැන් ශරීරේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා හොයන්න නුවණින්. ඇහෙන් දැකලා නම් දැනගෙන තියෙන්නේ ඇහි යථාභූත ඥානෙ බලන්න. ඇහැට මුලා වුණ හින්දාමයි ඇහෙන් දැකලා දෙයක් තියෙනවා කියලා. ස්පර්ශෙන් නම් දැනගත්තේ කාය ස්පර්ශ යථාභූත ඥානෙ බලන්න කාය ආයත. එතනක් තියෙන්නේ ඔය මට්ටමමයි. මිරිඟුවක්මයි ඔය දකින. හරි. අර ප්‍රතිබිම්බ ස්වභාවයක්මයි ඔය ස්පර්ශෙන් දැනගන්න. කාය ආයතන. ඔව නිකන් තේරෙන්නේ නැහැ. ඇහැ ගැන හොඳට බලලා තමයි කය ගැන බලන්න ඕනේ. කාය ස්පර්ශය කියන්නේ කාය ආයතන කියන්නේ චක් ආයතනයට වඩා වැඩි වෙනසක් නැහැ. එකම ක්‍රියාව කරා තමේ කණෙන් කරන ක්‍රියාවමයි එතනත් කරන්නේ. ඇහැ අපිව රවට්ටනවා නම් කන අපිව රවට්ටනවා නම් ස්පර්ශෙත් අපිව රවට්ටනවා. ආයතන එකක්වත් අපිට ඇත්ත කියන ආයතනයක් නැහැ. යථාභූත ඥානේ නකොට නොවේ නුවණක් එනවා. ඒකට තමයි මේ ආයතන පිරිසිඳ දකින්න නැතුව ඕක ගැන කතා කරන්න ගියාට පටලෝ ගන්නවා විතරයි. ආයතන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. ඒක වෙන්න බැරි දෙයක්. නේද? පේනව නේද? ආයතන පිරිසිඳ දැක්ක කෙනා තමයි එයාට තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. එයාට තමයි ආර්ය මාර්ගය වැඩෙන්නේ. එයා තමයි ආදීනවානුපස්සී විහෙරති වෙන්නේ. එයා තමයි පංච උපාදානස්කන්ධ රස නොකරන්නේ. එයා තමයි සමත විපස්සනා වඩන්නේ. එහෙමත් තියෙනවා. මහා සලායතන සූත්‍රයේ කියවන්න මුලින් ආගෙන. හරි. ඕ දැන් එක මුලාවකින් පටක් ගත්තාම ඉතින් මුලාව තව තව ගොඩ ගහනවා. එක තැනක රැවටුනහම ඊළඟට ඒ රැවටීම අල්ලගෙන හිතන හැම එකක්ම රැවටීම. එකක් නෙමෙයි ඔක සිය දහස් ගානකට යනවා මම හද හදා. ඒක තමයි අර වර්ධනය වෙනවා කියන්නේ. තණ්හා වර්ධනය වෙනවා කියන්නේ. ඔව්. එතන පොඩි මුලාවක් ආවොත් එළියේ යන්තම් මොකද්ද තියෙනවා කියලා ඊළඟට හදන හැම හිතෙන්ම ඔබ තව ටික හැඩ වැඩ දානවා. ඒකයි මේ මුලාව වර්ධනය කරනවා. කායතනකින් පොඩි මුලාවක් දෙන්නේ. ඒ විඥාණයෙන් තමයි ඒක කරන්නේ. අභ්‍යන්තර බාහිර කියලා බෙදලා දෙනවා. ඉතින් බාහිර දේ ඊළඟට හැඩ වැඩ දානවා. තව තව ඒවට එක එක ඒවා අයිති කරනවා. කයේ මට ඇහෙන්නේ නැහැ ඔවා කියන්නේ. කයේ කයේ සමුදේ බලන්න. හටගත්තේ කොහොමද? මේ මොහොතේ ආයතනකින් තමයි ඔක හටගෙන තියෙන්නේ. ඉස්සර බැලුවේ අර මෞකුසෙන් ඉපදුන හිඟ දැන් එහෙම නෙමෙයි. ආයතන හයින් එකක ඉන්නේ විඥානේ දැනගෙන තියෙන්නේ. විඥානයකින්මයි දැනගෙන තියෙන්නේ. විඥානේ හටගෙන තියෙන්නේ ආයතනයක් මුල් කරගෙන. ඒකට ආයතනයේ ඇත්ත ඇති හැටි දැක්කේ නැති හින්දා විඥානේ කරන මුලාවට අහු වුණා. ආයතන ටික පිරිසිඳ දකින්නකොට ඕක අහු වෙනවා. දැන් බාගෙට දැකලා බෑ. කාය යතනය කියන එක වෙනම එකක්. ශරීරය කියන එක වෙනම එකක්. අපි ශරීරය කියලා හිතාගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. හිතට පේනවනේ ආ මේ මම කියලා සටහනක් පේනවා නේද? ඒ සටහන හදාගත්තේ කොහොමද කියලා නිකන් ඔය ඉන්න ගමන් හිතන්න S2 වහගෙන හිතන්න දැන් ශරීරයේ කොයි හරියද තියෙන්නේ. ඒ ටික දැනගත්තේ කොහොමද? මගේ S නොපෙනුණා නම් මන් දන්න ශරීරයේ මොකද්ද? මොනවයින්ද දැනගන්න? එතකොට හිතේ වේදනාව ටිකෙන් කියලානේ දැනෙන තැන් ටික. ඒ වේදනාව දැනෙන ටික විතරක් වෙන් කරගත්තොත් ওই ටික විතරද ශරීරේ තියෙන්නේ? හිතෙන් හදාගත්තු සටහන වෙනස් වෙනවා එතකොට. ඈ ඕක නුවණින් කරන්න ඕන නිකන් කියලා මේ හදාගෙන බෑ. තමන් ප්‍රැක්ටිකලි බලන්න ඕන මේ විදියට. වේදනාව දැනෙනවා කියන්නේ ඈ තමන් හිතා ගන්න එක. කායයතනය කියනකොට අර ස්පර්ශය දැනෙන තැන. ඒක මේ අපිට පේන ස්වභාවය නෙමෙයි. දැන් පේන ශරීරයක් තියෙනවනේ. ඒකයි දැනෙන ශරීරය ඉඳලා. වර්ණ සටහනකින් දරගත්තු ශරීරයයි. ඈ තමන් කය කියනවනේ. ඒකට කය කියන්නේ. ඒක මොකද්ද කියලා දැන් ඒකේ තේරුම හිතන්න කොහොමද දැනගන්නේ? කාය ආයතනය කියන්නේ පොට්ටබ්බ ඒ කාය ස්පර්ශය දෙන තැන. නේද? කාය විඥාණය පහළ වෙන තැන. කාය විඥාණයක් යම් කිසි තැනකද පහළ වෙන්නේ ඒ කාය ස්පර්ශයක් නිසානේ. ඒකට කාය ආයතන. නේද? ඒකට ඔය කාය ආයතනයයි අනිත් ආයතන වලින් දෙන ටිකයි ඊරම එකතු කරලා තමයි අපි ශරීරයක් හදලා තියෙන්නේ. ආයතන වෙන් වෙනකොට එකකින් එකකින් දැනගන්න ටික අයින් කරලා බලන්න ශරීරේ මොනවද ඉතුරු වෙන්නේ කියලා. එදාට ওই ශරීරය ගැන තියෙන ප්‍රශ්න ගොඩක් නැති වෙයි. රහතන් වහන්සේට බඩගිනි වුණාද? රහතන් වහන්සේ වායසට ගියාද? ලෙඩ වුණාද? මැරුණාද? ඔක්කොම අහන්නේ අපි කයක් දිහා බලාගෙන. ලෝකෙට ඇවිත් පවතින නිත්‍ය කරපු කයක් දිහා බලාගෙන. එතකොට ආර්ය දැක්මේදී ලෝකෝත්තර දැක්මේදී මේ ප්‍රශ්න යෙදෙන්නේ නැහැ. ලෞකික විදිහෙන් හිතන්න ගිහින් ඉතින් පටලෝ ගන්නවා. එක පැත්තකින් කියනවා නිවන අජර අමරලු අජාතලු. ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති ස්වභාවයක්. තව පැත්තකින් කියනවා එහෙනම් බුදුහාමුදුරෝ වයසට කියන්නේ බුදුහාමුදුරුවන් ළඩ වුණා. එහෙනම් නිවන් දැකලා නැහැ. ඉතින් පටලෝ ගන්නවා. ඊළඟට එක එක තියරි හදා ගන්නවා. නෑ නෑ ඌ නිවන ජීවත් වෙද්දී නිවනෙන් භාගයයි. ඉතුරු ටික හම්බ වෙන්නේ මැරුණින් පස්සේ. ඇයි ඉතින් මේක විස්තර කරගන්නත් එපේ? ඕක ඉතින් තමන්ගේ මෝඩකම නිසා ධර්මයේ අඩුව නෙවෙයි. ලෝකෙට ඇවිත් දැක්පෙන් බලලා ලෝකෝත්තර දෙයක් ගැන කතා කරන්න යනවා. ඕක බැරි දෙයක්. ඒ යථාභූත ඥානෙ නැතුව ඕවා තේරුම් ගන්න බෑ. අඩු ගානේ සම්මාදිට්ඨියවත් වෙන්න ඕන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් තව ගැඹුරු දෙයක් තියෙනවා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැති කෙනාට ආර්ය මාර්ගේන සීලය පිළිထන්න විදිහක් නැහැ කියලා එකක් තියෙනවා. කියනකොට ටිකක් බය වෙන්න පුළුවන්. මෙච්චර කල් සීල රැක්කට ආර්ය ශ්‍රාංගික මාර්ගේ සීලය කියලා කියන්නේ මොනවටද? කය, වචන, ඒ කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔය තුන නේද සීලස්කන්ධයට අපි දාන්නේ. සීල සමාධි ප්‍රඥා කියලා බෙදනවානේ. ප්‍රඥාව කියන්නේ සම්මාදිට්ඨිය සම්මා සංකප්ප නේද? සීලය කියන්නේ සම්මා වාචා කම්මන්ත ආදී. ඔයගොල්ලෝ හොඳට බැලුවොත් තේයි ඔය මහා සලායතන සූත්‍රේ. ඔහම කියාගෙන ගිහිල්ලා කියනවා මෙන්න මෙයාගේ කාය කම්මං වචී කම්මං ආජීවං සුපරිසිද්ධෝ හෝති කියලා තැනක් තියෙනවා. උපේව කාය කම්මං වචී කම්මං ආජීවං සුපරිසිද්ධෝ හෝති කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? සීලයක්. සීලය හටගත්තා කියන එක නේද? කාය කම්ම වචී කම්ම ආජීව පරිසුද්ධ ඔන්න ආර්ය මාර්ගයේ සීලය වැඩෙනවා. කාටද වැඩෙන්නේ? යථාභූත ඥානෙ තියෙන කෙනාට. චක්කුං ඥානං පස්සං යථාභූතං රූපං ඥානං පස්සං යථාභූතං. එයාගේ තමයි මේ ඒ සම්මාදිට්ඨිය. ඔව්. කාය කම්ම වචී කම්ම ආජීවය සුපරිසිද්ධ වෙන්නේ. සීලය හැදෙන්නේ නේද? හරි. ඔක අභිධර්මයේ කොටසදී විස්තර කරනවා. දැන් කුසල චිත්තය කියන එක අහලා ඇති නේ? කුසල කර්ම. කුසල කර්මයක් යෙදෙද්දී හොඳට කියවලා බලන්න. ඔව්. ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හරි සසංකාරික හරි කුසල සිතක යෙදෙන අංග ටික විස්තර කරනවා. මේ ටික දැකලා තියෙනවද දන්නේ? ඒකේ කියනවා සම්මා දිට්ඨියේ යෙදෙනවා, සම්මා සංකප්පයේ යෙදෙනවා. සම්මා වාචා ගැන කතාවන්නේ, සම්මන්ත ගැන කතාවන්නේ, ආජීව ගැන කතාවන්නේ. ඊළඟට කියන්නේ සම්මා වායාමයේ යෙදෙනවා, සම්මා සතියේ යෙදෙනවා, සම්මා සමාධිය. අංග පහයි යෙදෙන්නේ කුසල චිත්තෙදි. කාමාවචර කුසල සිතකදී නැත්තම් රූපාවචර කුසල සිතකදී අරූපාවචර මට්ටමේ කුසල සිතකදී හොඳට බලන්න අභිධර්මයේ තියෙනවා. සීලයට අදාළ ටික ගැන කතා කරන්නේ. يعني කාමාවචර මට්ටමේදී එතකොට ආර්ය මාර්ගයේ සීලය කියන තැන නැහැ. ඒක පිළිගන්නේ මේ ලෝකෝත්තර මට්ටමේ සිත්වලදී විතරයි. يعني ලෝකෝත්තර සම්මා දිට්ඨියක් තියෙන කෙනාගේ විතරයි අරට තියෙන්නේ. ඕක තියෙනවා මේ මහා සලායතන සූත්‍රයේ ওই කොටසේ. ඔබම නුවණින් දැක්කොත් ওই ටික පිළි. ඒක කියා දෙන්නේ නැහැ. කියා දීලා තියරි ගොඩක් නෙදාගෙන මම වැඩිපුර දැන්. ඒක නිකන් කිව්වේ මේ සිල් රැකලා පහළ වෙන ප්‍රඥාවක් නෙමෙයිනේ. සිල් රැකලා පහළ වෙන සමාධියක් නෙවෙයිනේ. ප්‍රඥාව තුල ඥානං පස්සං යථාභූතං තුලිනුයි ආර්ය සීලේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වෙන්නේ. සෝවාන් උනායට තමයි යෝග තියෙන්නේ. අඩු ගානේ සෝවාන් මාර්ගයට වැටුණායටයි ඔය ආර්ය මාර්ගයේ සීලේ. ත්‍රිලක්ෂණය කියන එක දැන් කිව්වනේ අනිත්‍යින්නේ පටන් ගන්න. එතකොට අනිත්‍ය කියන්නේ මොකද්ද? දැන් ත්‍රිලක්ෂණය මෙච්චර කල් වැඩුවට ඌ දැන් පුටුවක් දකිනවා. ඌ පුටුව වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. ශරීරයක් දකිනවා ඔය රූපේ වෙනස් වෙනවා, වෙනස් වෙනවා. ඕකනේ අනිත්‍ය බලනවා කියලා හිතාගෙන හිටියේ. ඇයි බුදුහාමුදුරුවෝ කිව්වා අනිත්‍ය ඕකනේ? බුදුහාමුදුරුවෝ කිවි ඉති රූපං, ඉති රූපස්ස සමුදය, ඉති රූප අත්තං ගමෝ කියලා දකින කෙනයි අනිත්‍ය වඩන්නේ. නේද? ඒක වඩන්න බෑ සම්මා දිට්ඨිය නැතුව. ඕක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒක ඉන්නේ දහමක් අහලා නුවණින් දකින කෙනාට විතරයි. ආවත් ගෙහින් අනිත්‍ය වඩන්න මෙන්න මේක වෙනස් වෙනවා කියලා බලබලා ඉන්න කිව්වට ඒක වැඩෙන්නේ නැහැ. එහෙනම් බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? පෙර නොයසු විරුද්ධ ධර්මතාවයක් පැහැදිලි කරලා දෙන්න බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ওই අනිත්‍ය බලබලා හිටියාම හරි කිව්වනේ. ඔක අනිත්‍ය තියෙනවා ධර්මතාවේ. සම්මා දිට්ඨිය කියන එක එතන තියෙනවා. චතුරාර්ය සත්‍ය කියන එක උතන තියෙනවා. එහෙම අනිත්‍යයක් වඩන්නවා. එහෙම කෙනාගේ ත්‍රිලක්ෂණේ වැඩෙන්නේ. එහෙම නැත්නම් අර තීර්ථකේ වඩපු අනිත්‍ය දුක්ඛනාත්ම. ඒගොල්ලොත් වැඩුවා අනිත්‍ය දුක්ඛනාත්ම. ඒගොල්ලෝ කිව්වා. අපිත් වඩනවා ඔය අනිත්‍ය දුක්ඛනාත්ම. ඔගොල්ලොත් වඩන්නේ අනිත්‍ය දුක්ඛනාත්මනේ. එහෙනම් ඔගොල්ලන්ගේ අපේ වෙනසක් නැහැ. අන තීර්ථකේ කියනවා. ඒකට ඒ වෙනස වටහා ගන්න තමයි බුදුදහම අහන්න කියන්නේ. බුදුදහම අහලා සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවා. ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න තමයි බුදුදහම අහන්නේ. සම්මාදිට්ඨිය නැති කෙනාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩෙන්නේ නැහැ. මේ කියන්නේ ලෝකෝත්තර පැත්ත. වැඩෙනවා ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩුණාට සෝවාන් වෙන්නේ නැහැ. සෝවාන් වෙන්න නම් ලෝකෝත්තර සම්මාදිට්ඨියම එන්න ඕනේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය එන්නේ ඔය යථාභූත ඥානෙ. චක්ඛුම් වික්ඛවේ ඥානං පස්සං යථාභූතං. රූපං වික්ඛවේ ඥානං පස්සං යථාභූතං මට්ටමට එන්නේ. දැන් පේනවනේ රූපේ යථාභූත මට්ටමට එනකොට ප්‍රතිබිම්බයක් පමණයි. ඡායා මාත්‍රයක් පමණයි. නේද? වෙන ගොඩක් පමණයි. එතකොට දැකීම දැකීම මාත්‍රයක් පමණක් වෙනව නේද? ඊට අමතරව දෙයක් දාන්න යනවද දැකලා? දැකීම ප්‍රතිබිම්බ මාත්‍රයක් පමණයි. ඒකෙන් ඊට වඩා දෙයක් පණවන්න බෑ. වැඩකට ඇති දෙයක් පණවන්න බෑ. ඔන්න දිත්තේ දිත්තමත්タン වෙනවා ටික ටික. අපිට වෙලා තියෙන්නේ දැකලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් නේ අර තියෙන්නේ. දෙයක් පණවනවා. අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් දෙයක් පණවනවා. නේද? මේ ආයතන පිරිසිඳ දකින්නකොට දකින්නකොට තමයි ඔය මිත්‍යා දෘෂ්ටි වලින් මිදෙන්නේ කියලා. ඒකයි බුදුහාමුදුර පෙන්නන්නේ මේ. ඇහැ ඥානං පස්සං යථා භූතං. ඇහෙන් දැනගන්න රූපේ ඥානං පස්සං යථා භූතං. මේ මට්ටමට එන්නේ. මොකද මේ ලෝකයා ඉන්නේ අඥානං අපස්සං යථා භූතං මට්ටමේ. එයාට යෝනිසෝමනසිකාරයක් කරනවා කියලා දෙයක් යෙදෙන්නේ නැහැ. ඒ සම්මා දිට්ඨිය නැහැ. මේවා සමුදය ගැන අවබෝධයක් නැහැ. අත්තංගමහ ගැන අවබෝධයක් නැහැ. සමුදය දන්නේ නැති කෙනා කොහොමද යෝනිසෝමනසිකාරය කරන්නේ? යෝනිසෝමනසිකාරය කියන්නේ හට ගන්න හැටි ඇත්ත ඇති හැටියට දකින එක. සමුදය යථාභූත ඥාණයෙන් දකින එක. මේ අවබෝධය නැති කෙනා කොහොමද එහෙම දකින්නේ? දැන් අපිට අහන්න ලැබෙන්නේ නම් අපි යෝනිසෝමනසිකාරය වඩනවා. කොහොම වඩනවද දන්නේ
නැහැ.
ඒක ඉතින් සීල සමාදන් වීම මේ ආර්ය සීලෙ නෙමෙයි ඕක. ආර්ය සීලෙට හරවන්න පුළුවන් ධර්මය අහලා දකින්න කෙනාට. ඔව්. සම්මාදිට්ඨිය තියෙනකොට හැමතිස්සෙම අර ආර්ය සීලෙ වැඩෙනවා. ඔව් ඔය ඔය සීලය තමයි ඒක. ප්‍රඥාවෙන් එන සීලයක් කියන්නේ. දැන් මේක වරද්දලා ගන්න එපා. මේ කියන්නේ සීල් සමාදන් වෙන්න එපා කියන එක නෙවෙයි. ඊළඟ දවසේ පන්සල පැත්තේ යන්න නැතුව ඉන්න එපා. පූර්ව ප්‍රතිපදාව අවශ්‍යයි මේ ආර්ය මාර්ගයට වැටෙන්න. අංකේ නීවරණ යටපත් කරගත්තු තරමට තමයි මේවා දකින්න පුළුවන්. යථාභූත ඥානෙ එන්නේ. නීවරණ ගොඩේ ඉඳන් යථාභූත ඥානෙ එන්නේ නැහැ. එහෙමයි හිත සංසුන් කරගන්න කියන්නේ පුළුවන් තරම් සමාධිය වඩන්න කියන්නේ. සමාධින් වික්කවේ භාවයේ බුදුරජාණන් වහන්සේ. මහණෙනි සමාධිය වඩන්න. සමාහිත හිතට තමයි මේ ප්‍රඥාව යථාභූත ඥානෙ එන්නේ. යථාභූතං පජානා. හරි.
දැන්
සෝ අනිත්‍ය සංඥාව ලබන කරන්න ගේ මොකද ගන්න සිදු කරන්නේ. ඔව්. අනිත්‍ය සංඥාව කියන්නේ
චතුරාර්ය
සත්‍යමයි සම්මා දිට්ඨියමයි සතිගට්ඨානේ වඩන්න බෑ ඕක නැති කෙනා. වඩන්න පුළුවන් ලෝකෙට අයිති. සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන් ඒක ආර්ය මාර්ගෙ වෙන්නේ. ආර්ය මාර්ගෙ වෙන්නේ මේ දැක්ම ඇති කෙනාට රූපය මොකද්ද කියලා දැනගන්නකොට තමයි කායानुපස්සනාව හරියට වැඩෙන්නේ. දකින්න ඕන ඇත්ත ගැන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය වෙනකන් තමයි කායानुපස්සනාව වඩන්න කියන්නේ. රූපයෙන් මිදෙනවා එතකොට. කායනුපස්සනාවේ ප්‍රතිඵලය තමයි කියන්නේ රූපේ පිරිසිඳ දකිනවා රූපේ පිරිසිඳ දකින කෙනාට රූපයෙන් මිදෙනවා නේද? ඔව්. ඒවා ධර්මයට ගලපලා බලන්න කියන්නේ ඒකයි. ඔය හැම තැනම ධර්මයට ගැලපෙනවා. ඒක ඉන්නේ ඔය ධර්මයේ දකිනකොට. නැත්තං ඔහෙ කරන්නම් වාලි කරනවා අපිත් ඉතින් කායानुපස්සනාව තමයි වඩන්නේ.
ආ කායानुපස්සනාව වැඩි මේ රූපෙන් නේද
පුළුවන්. මේ කායानुපස්සනාව මොකද්ද කියලා දැනගන්න ඕන. සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන ඉස්සෙල්. කය කියන්නේ මොකද්ද? රූපේ කියන්නේ මොකද්ද? රූපේ සමුදේ මොකද්ද? අත්ංගමේ මොකද්ද කියලා දන්න කෙනාට පුළුවන් කායानुපස්සනාව වඩන්න. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ වැඩෙන විදිහ. නිවන් මාර්ගය. මෙහෙම නොදන්න කෙනාට කායනුපස්සනාව වඩන්න පුළුවන්. හැබැයි ඒක ආර්ය මාර්ගය වෙන්නේ. හරි. ඔයාලට සක්මන් භාවනාව කරන්න පුළුවන්, නිවන් මාර්ගයේ විදිහටත් කරන්න පුළුවන්, ලෝකෙට අයිති මට්ටමිනුත් කරන්න පුළුවන්. තාම කරන්නේ ලෝකෙට අයිති මට්ටම. හැබැයි ඒකත් අවශ්‍යයි. ඒකෙන් ඒක පූර්ව ප්‍රතිපදාව වෙනවා ආර්ය මාර්ගයට වැටෙන. හරි. එහෙනම් ඒව නොකර ඉන්න එපා. ඌව ලෝකෙටයි තී කියලා ඕන කර ඉන්න එපා. ඒක කරන්න ඕන. ඒවා තුලින් තමයි ලෝකෝත්තර මාර්ගයේ තේරුම් ගන්න පුළුවන්. ඒවා උදව්ය. ඒවා තුලින් කියන්නේ ඒවා විතරක් කර කර හිටියට අවබෝධ වෙන්නේ නැහැ. ඒවා කරන ගමන් ධර්මයේ විමසලා මේ තේරුම් ගන්න ඕන. ඒකයි ධර්මයක් තියෙන කාලෙක ඉපදුනේ කේ වැදගත්කම වෙන්නේ. ධර්මයේ ආයයි විමසන්න. මේවා නුවණින් පෙයි සමාධි ධ්‍යාන වඩලා විතරක් අවබෝධ වෙන දේවල් නෙවෙයි මේ. හරි. සමාධි ධ්‍යාන වඩලා අවබෝධ වෙන දේවල් නෙමෙයි. එහෙම වුණා නම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. ආලාර කාලාමල නිවන් දකින්න ඊට කලින්. අපිට වඩා සමාධි ධ්‍යාන ඒගොල්ලෝ වඩනවානේ. වැඩුවනේ නේද?
ඒ කාලේ හේතුඵල ධමයක් දුන්නේ නැහැ.
එතකොට මේ සම්මාදිට්ඨිය කියන එක එන්න ඕන දහම අහලා ඥානං පස්සං යථා භූතං වෙන. අහලා දකින්නම ඕන Taman තුලින් මේක දකින්න ඕන. වෙන කෙනෙක් කිව්ව පළියට අහගෙන හිටියේ පළියට හරියන්නේ නැහැ. හැබැයි ඒ අහගෙන හිටීම වැදගත් වෙනවා Tamanට දකින්න. මෙන්න මේ වගේ දෙයක් තියනවා කියලාවත් දැනගන්න ඕනේ. එතකොට එතකොට මෙනෙහි කරන්න පුළුවන් නේද? මේ වගේ දැක්මකටයි එන්න ඕන කියන එක. ඔය දැක්ම නැතුව වචන ගොඩක් කතා කළාට නම් ධර්මය දැක්කා වෙන්නේ නැහැ. නේද? මුළු සූත්‍ර ටිකම පාඩම් කරගත්තත් මුළු අභිධර්මයම පාඩම් කරගත්තත් වචන ගොඩක් විතරයි. ඒ වචන ටික කියාගෙන ගියා කියන්නේ ධර්මය දැක්කා නෙවෙයි. මේ කියන්නේ ඉතින් ධර්මය හදාරන්න එපා කියන එකක් නෙවෙයි. ධර්මය දන්නේ නැත්නම් ඔබ ගලපලා බලන්න බෑනේ මේ බුදුහාමුදුරුවෝ කියපුවාද මේ වෙන කාගේවත් අදහස්ද කියලා එනවනේ. නේද? ඒ හින්දා තමයි අඩුගානේ ඔය සූත්‍රේ වත් කියෙව්වොත් මහා සලායතන සූත්‍රය දැන් නිවන් දකින්න ඕන තරම් දේවල් ඔක්කොම ටික තියෙනවා. මජ්ක්‍ධිමනිකායි. මජ්ක්‍ධිමනිකායේ අන්තිම කොටස. උපරිපන්නාසකය නේද? ඒකේ තියෙනවා සලායතන මහා සලායතන සූත්‍රය. මහා සලායතන සූත්‍රය. ඒ ස්පර්ශය වෙනස් අනිත් ස්පර්ශ වලට වඩා. ඒ දැනෙන ගතිය වෙනස්. මොකද කාය ස්පර්ශය කාය ආයතන කියන එක, ඒ කියන්නේ කාමාවචර පැත්තට බරයි ඒවා. කාමාවචර ලෝකෙට අපිට දැනෙන ටික, මුත කියන ටික කාමාවචර මට්ටමේ තියෙන ඒවා. මුත කියන්නේ මොනවද? කයට දැනෙන ඒවා, රස දැනෙන එක, නාසයට දැනෙන එක. දැනීම් ටිකට තමයි මුත කියලා කියන්නේ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා බෙදනවානේ. හයක් තිබුණාට හය හතරකට වෙන් කරනවා නේද? දිත්තේ දිත්තමත්タン, සුතේ සුතමත්タン, මුතේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン. ඒ මුත කියන්නේ දැනෙන ස්වභාවය. දැනීම වෙන ආයතන තුනක් තියෙනවා. නාසයෙන් දැනෙනවා, දිවෙන් දැනෙනවා, කයෙන් දැනෙනවා. ඒ ටික කාමවචර මට්ටමේදී ඒවා බලවත්. ඒ වයින් අපිට බේරෙන්න බෑ. ඒ කියන්නේ දැන් ඔය තුන තියෙද්දි අපිට භවනා කරන්න ගියොත් දැන් ඔක ප්‍රකට වෙනවා. දැන් භවනා කරගෙන යද්දි ඔන්න මුලින්ම ඇස් දෙක නම් වහනවනේ. කන් දෙක වහන්න බෑ නේද? සද්ද ඇහෙන. නාසය වහන්න පුළුවන්ද? බෑ. ගන්ධ සුවඳක් දැනෙනවා. රසවත් සමහර විට ඉතින් මොනව හරි කන් නැත්තම් එනවා අඩු. ඒ වුණාට දිව කියන එකක් තියෙනවා නේද? නාසය, දිව, කය කියන එක දැන් භාවනාවට වැඩිපුරම ඩිස්ටර්බ් වෙන්නේ මොකෙන්ද? නවත්තන්න හිතන්නේ මොකෙන්ද? කය. ඉන්න බැරි තරම් රිදුනොත් වෙන මොනවත් සද්ද කොච්චර තිබුණත් ඉන්න පුළුවන්. නැගිටින්න නැතුව. ඒ ගන්ධසමද කොච්චර තිබුණත් ඉන්න පුළුවන්. රස බොනවා වේවා හිතුණත් ඉන්න පුළුවන්. කයට අමාරු වුණොත් ඉන්න පුළුවන්.
කය වේදනාවක් අකෝම
වෙනවා. භාවනාව කඩන ප්‍රධාන දේ තමයි කයෙන් දැනෙන දැන. ඒ කාමාවචර මට්ටමේ ඒක තමයි අපිට නිකන් අපිව අවුස්සන. කූඹියෙක් කෑවොත් ඇති නැගිටලා දුවන. දැන් කාලේ මදුරුවෙක් ඇහුවොත් මොන භාවනාවද? ඩෙන්ගු හදාගෙන පුළුවන් ද නිවන් දකින්න? මදුරුවට පුළුවන් භාවනාවකට. නේද?
නැත්තර
පුළුවන්. බයිලා දාලා මියුසික් දාලා ඒ ගොඩේ ඕනනම් භාවනා කරයි. මදුරුවෙක් හිටියොත් පුළුවන්.
ඉවරයි භාවනාව.
පේනද ඒ කාය ආයතනෙන් අපිව අහු කරනවා වැඩි කාමාවචර මට්ටමේ. හරි. ඊළඟට රස, ඊළඟට නාස. ඒ කියන්නේ දැන් ඔය ආයතන ටික හැදිලා තියෙන්නේ. දැන් ඒකේ තව බලන්න පැත්තක් තමයි මේ. හැබැයි මේ ධර්මයේ තියෙන ඒවා නෙමෙයි අපේ අදහස්. කයේ ගැටෙන දේ ළඟම තියෙන්නේ ඕක නේද? රස ඊට වඩා පොඩ්ඩක් එහා. ගඳ සුවඳ ඊටත් වඩා පොඩ්ඩක් එහා. සද්ද ඊටත් වඩා එහා. රූප ඇහැට පේනේවා තමයි ඈතම. එහෙම ගතියකුත් තියෙනවා මේ ආයතන හයි. ඒ ළඟම තියෙන ඒවට තමයි අපි සංවේදී වැඩි. දැන් පිච්චෙනවා.
දැනීම.
එතකොට ඉන්න බෑ මේ මේ කාය ඇහැට. නේද? දැන් ඒකට අපිට ඔරොත්තු දෙන්න අමාරුයි. ඒ කාය කාමාවචර මට්ටමේ තියෙන රළු ගතිය වැඩි ඒවා. ඊළඟට එන්නේ රස, ඊළඟට එන්නේ නාසය. එහෙම නිකන් ඒකේ අඩුවක් තියෙනවා. හරි. තමන් කාය ආයතනෙ පන්න ගත්තොත් ඉතුරු ඒවා ටිකක් ලේසි. ඒ අපි මුලා වෙන ගතිය වැඩි කයට. ඒක ඒ රළු ස්පර්ශ ටික දැනෙනවා වැඩි ගතියක් තියෙනවා මේ කාමාවචර මට්ටමේ. වේදනා කියන ඒවා ඒක මානසික මට්ටමක් නේ වේදනාව කියන එක. අපි කයට දාලා තියෙනවා. ඒ කය පිරිසිදු දැකලා නැති හින්දානේ. කාය උපස්සනාවෙන් පස්සේ තමයි වේදනානුපස්සනාව දෙන්නේ. දැන් මේ කියන්නේ ඒවා කරන්න එපා කියන එක නෙමෙයි. ඒ වුණාට ඒවයි පිළිවෙලක් දෙන්න හේතු තියෙනවා. හරි. ඒ වගේ දේවල් يعني ධර්මයේ ඔච්චර දැනගන්න ඕනේ නැහැ මම මේ අර නිකන් ඔය නායට පොඩ්ඩක් කිව්වේ එහෙම සම්බන්ධකම් තියෙනවා ඔය එක එක සාමාන්‍යයෙන් නොපෙනෙන සම්බන්ධකම්
නැහැ
ඔය ලස්සනට තියෙනවා අභිධර්මයේ කොටසෙදි කාමාවචර භූමි රූපාවචර භූමි අරූපාවචර භූමි කියලා සඳහන් වෙනවා ආමාවචර භූමියේදී කියනවා මේ ආයතන හයම තියෙනවා. ඇහැකනනාසය දිව ශරීරය මනස. කාමාවචර භූමියෙන් මිදෙනකොට රූපාවචර මට්ටමට යනකොට අයින් වෙන ටිකක් තියෙනවා. මොනවාද අයින් වෙන්නේ? කය අයින් වෙනවා, දිව අයින් වෙනවා, නාසය අයින් වෙනවා. රූපාවචර මට්ටම. ඒ කියන්නේ මේ මුත කියන ටික අයින් වෙනවා. දැනීම් ටික අයින් වෙනවා. ඉතුරු වෙන්නේ දැකීමයි ඇසීමයි දැනගැනීම. ඒ කියන්නේ මනස. රූපාවචර භූමිය. අරූපාවචර වෙනකොට ඇසයි කනනයි අයින් වෙනවා.
ඒකත් නැතිව මනස
සිත විතරක් තියෙනවා. සිත විතරනේ තියෙන්නේ. තේරෙනවද? එහෙම ඒ ආමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය ඔය ආයතන වලින් එහෙම වෙන් කරලා පෙන්වනවා. ඒ කියන්නේ ඔවා අභිධර්මයේ නුවණින් හොයන ආයතන වල තියෙනවා. අභිධර්ම සංග්‍රහය පාඩම් කරන අයට නෙවෙයි. අභිධර්ම පිටකය කියලා තියෙනවා. ධම්ම සංගණී ප්‍රකරණේ. ප්‍රකරණ කියලා පොත් හතක් තියෙනවා. අන්නේ ඒ හතේ තමයි අභිධර්මයේ නියම ධර්මෙදී. ඒ ටිකක් අමාරුයි කියවන්න. ඒ හින්දා කියවනවා අඩුයි. මමත් කියවලා නැහැ. එහෙම මෙහෙම පොඩ්ඩක් බලලා තියෙනවා. අර අවශ්‍ය වෙන්නේ ඉවර අපි ටිකක් බලනවා. ඒවයි මේ මේවට ගැළපෙනවා ඒක. ඔය සිත් බෙද බෙදා පාඩම් කළාට ඕක හරියන්නේ නැහැ. කුසල සිතක යෙදෙන අර අංග ටික එහෙම ධම්මසංගණිය ඔය මුලම පොත. ඒකේ බලන්න කුසල චිත්තය ගැන කියන ටිකේ නිකං කියවලා බලන්න. ඒකට තියෙන අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඊළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. අර අනිත් තුන හලලා ඒ තුන යෙදෙන්නේ නැහැ ඒක. ඒ කියන්නේ අංග 8ක මාර්ගය නෙමෙයි එතන තියෙන්නේ. කාමාවචර මට්ටමේ කුසලසිත. අංග 5යි තියෙන්නේ. අංග 5ක මාර්ගයකින් ආර්යඵල ලැබෙන්න බෑනේ නේද? ඒකට උත්තරේ තියෙනවා අර ඔය සූත්‍රේ. යථා භූත ඥානේන කොට මෙන්න මේ අංග 3ක් වැඩෙනවා කියන එක. මහා සලායතන සූත්‍රය. ඒ මතක තියාගෙන මේ මේවා දැනගත්තේ නෑ කියලා නිවන් දකින්න බැරි නෑ. ආර්ය මාර්ගයට වැටෙන්න බැරි නෑ. ආර්ය මාර්ගයට වැටෙන්න ඕනේ ඇහි ඇත්ත ඇතියටි දකින්න. ඇහැ නිසා දැනගන්න රූපේ ඇත්ත ඇතියටි දකින්න ඔච්චරයි කියලා තමයි. හරි. ওই ටික කළොත් ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන්. සෝවාන් මාර්ගයට වැටෙන්න පුළුවන්. ඒ ඒ ඒකෙදි වෙන දේවල් තමයි අර නිකන් විස්තර කරන්නේ වචනවල. ඒවා කෙනෙකුට ධර්මයේ එක ගලපලා බලන්න ඕන නම් බලන්න පුළුවන්. නැතුව ඊව දැනගන්න ඕනේ නැහැ. ඒ වචන දැනගන්න ඕනේ නැහැ. ඔබල හැට මුලා වෙන හැටි අඳුර ගන්න. චක්කුම් වික්කවේ ඥානං පස්සම් යතා භූතං. ඔච්චරයි කරන්න තියෙන. ඊටු ටික ඉබේ වැඩෙන ඒවා. වෙන වඩන්න දෙයක් නැහැ. හැ ඇත්ත ඇති හැටි නුවණින් බලබලා ඉන්නයි තියෙන්නේ. එහෙන නිසා දැනගන්න රූපේ ඇත්ත ඇති හැටි නුවණින් බලබලා ඉන්නයි තියෙන්නේ. ඊටු ඔක්කොම ටික වැඩෙන. ඒවා ඉබේ වැඩෙන ඒවා. ඒවා වඩන්න බෑ. වැඩේ. ඒ සම්මා දිට්ඨිය ඇතුව යථා භූත ඥානය ඇතුව මේවා මෙනෙහි කර කර ඉන්නකොට ඊටු ටික වැඩෙන ඒවා. ධර්ම. අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ ඊට වඩා වෙනස් විදිහන්නේ නේද? ඉස්සෙල්ලා සිල් රැකගෙන ඉන්නවා. ආ? රූපයේ මෙහෙමයි දැන් රූපයේ අනිත්‍ය සංඥාව වඩනකොට වේදනා සංඥා සංකාර විඥාන පහෙත් වැඩෙනවද කියන එක සමහරෙකුට වැඩෙන්න පුළුවන් සමහරෙකුට පොඩි උත්සාහයක් කරන්න වෙන්න පුළුවන් මේ රූපයේ අනිච්ච සංඥාව කියන එකේදී ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපංස අත්තංගම ඒක වඩපු කෙනා රූපයෙන් මිදෙනවා රූපේ මුලාවට අහුවෙන්නේ නැහැ එහෙම වඩපු කෙනාට වේදනාවේ ගියාම ඉති වේදනං ඉති වේදනස්ස සමුදයෝ අත්තංගමෝ කියලා බලනකොට රූපයට වේදනාව සම්බන්ධ කරපු මුලාවට යන්නේ. ඒ කියන්නේ රූපයෙන් මිදිලන්නේ. මේ වේදනාව මගේ කකුලට ආйти. මේ වේදනාව මගේ අතට ආйти. එහෙම බලන්නේ නෑනේ. දැන් රූපයෙන් මිදිලා. ඒකට වේදනාවේ ඇත්ත ඇති හැටි බලන්න පුළුවන්. වේදනාව කියන්නේ මේකයි. ඒක මේ පස්සේ නිසා ඇති වුණ දෙයක්. පස්සපච්චය වේදනා. නේද? වේදනාව කියන්නේ චෛතසිකයක් විතරයි නාම ධර්මයක් විතරයි ඒක ඇති උනේ පස්සෙන් රූපයෙන් මිදුණට වේදනාව තියෙන දැන් හිතෙන් හිත හිතා අඬන්නේ නැද්ද හිතෙන් හිත හිතා සතුටු වෙන්නේ නැද්ද ආයතන හයේම තියෙන වේදනාව අස්සපච්චය වේදනාව කියන්නේ ඒකයි රූපයෙන් මිදෙනකොට කෙලස් ගොඩක් අයින් වෙනවා. ඒ කියන්නේ අනාගාමි මට්ටමට යනවා කිව්වේ ඒකයි. ඇලීම් ගැටීම් වලින් මිදෙන මට්ටමට යන්න පුළුවන්. හරියට රූපයෙන් මිදුණොත්. හැබැයි දැන් රූප සටහනක් එනවනේ මනසෙන්. නාම රූපේ ඇත්ත ඇති දැකලා නැහනේ. නාම රූපේ රූපයක් කරගෙනනේ අපි ජීවත් වෙන්නේ. නේද? නාම රූපේ ඇත්ත රූපයක් කරගෙනනේ ජීවත් වෙන්නේ. ඉතින් ඒකෙන් මිදෙන්න නුවණින් දැක්මක් එන්නවා. ඒ දැක්ම එන්න මේ දහම අහලා යථාභූත ඥානෙ එන්න ඕන. ඥානං පස්සං යථාභූත. නේද? යථාභූත ඥානෙ පහළ වෙන්න ඕන. ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ පෙන්නපු දහම දකින්න පුළුවන් වෙන්න ඕන. ඥානං පස්සං යථාභූත. හරි? හොඳයි. එතකොට එතනින් අපිට පුළුවන් අවසන් කරන්න මේ කාලය තුල දැන් Tamanට සතුට වෙන්න පුළුවන් භාවනාවල යෙදුණා සමාධිය වැඩුණා හොඳ සීලයක් රැකුණා ප්‍රඥාව වැඩුණා. එතකොට සීල සමාධි ප්‍රඥා වැඩෙන ආකාරයේ කුසල කර්ම යෙදුනේ ඒකට කියනවා මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා තමයි සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවට අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙත්තා දිවයි සිරු වැඩි දියුණු කරගනිත්තා උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ සතුටු වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියනවනේ ඒ සමගින් අපව ආරක්ෂා කරන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතේනම් හෝතු සුපිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුපිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනම් හෝතු සුපිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බාන පත්තිය මොකද වෙන්න ඕන මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මා මේ බාල සමාගම. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම හේතු වෙන්න. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපි මේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා යථාභූත ඥානෙ නැති හින්දා අවිද්‍යාපච්චය සංකාර කරන අවිද්‍යාවෙන් කරන චේතනාවලින් ඇති වෙන සංකාර. මේ ලෝකෙට අයිති දේවල් කියන්නේ ඔක්කොම සංකාර නේද? රූප හදනවා, සංකාර හදනවා. ඒ සබ්බේ සංකාරා, ඒ සියලු සංකාරවල ලක්ෂණේ තමයි අනිත්‍යයි අපව දුකටපත් කරන. අනිච්ඡාති දුක්ඛාති බව. ඕක ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. එදා පඤ්ඤායේ පස්සති. එතකොට ඒ ඇති කරගත්ත දුක කලකිරිලා අතාරිනවා. ඒ මෝඩකම හින්දානේ ඒ දුක ඇති කරගෙන තියෙන්නේ. අත නිබ්බින්දති දුක්ඛය. ඒක තමයි නිවනට මාර්ගයේ සමග වූ විසුද්ධිය. ඒගොල්ලේ මේ හිතට අරමුණ වෙන ධම්ම, සබ්බේ ධම්මා. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අනාත්මයි. ඒක ඇත්ත ඇති හැටිට තේරුම් ගන්න. එදා පඤ්ඤායේ පස්සතිය. ඒතකොට මේ මුලාව හින්දා ඇති කරගත්ත දුක කලකිරිලා අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛය. ඒක තමයි නිවනට මාර්ගයේ සමග වූ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤායේ පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤායේ පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤායේ පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. සාදු සාදු සාදු.
අද දිනේ මිනිස්සුන්ට දැනෙන්නලා අපේ ගුරු දෙවියන් ඇසුරු කරමින් මේ අනවරත් සංසාර ගමන ඉස්හාම දුක්ඛව තේරුම් කරගනිමින් අමනුෂ්‍ය ධර්මාදී සතර ගමන කෙටි කර ගන්නෝ පරමාර්ථය ඇතුව ධර්මයේ ප්‍රගුණ කර ගනිමින් ඒ ධර්ම ප්‍රගුණ කරගත් ආ වූ ධර්මයේ අපිට පියාදෙනින් අපිට සතර ගමන කෙටි කර ගැනීම මඟ පෙන්වා දෙමින් මේ කරන්නා වූ උතුම් සත්කාරයට අපි විසින් මේ ජීවිත කාලයේදී